කරන්න මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමෙන් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
ඕඩයක්
මම නම් සතුටු ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ ඔය ඒ යන විදිහට මේ විදිහ හොඳයි මට හිතේ.
ආයුබෝවන්. අද 2022 මාර්තු 16 වෙනිදා රටකරන හැටි පොඩ්කාස්ට් එකේ 87 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 86 වෙනි කොටසත් එක්ක එකතු වෙන අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියනවා.
අද අපි කතා කරන්නේ රියැලිටි එක.
අද අපේ මාතෘකාවට එන්න කලින් ඒකට මුල්ුණ සිද්ධියට එන්න කලින් පොඩි දාර්ශනික පැත්තකට යන්න අපිට සිද්ධ වෙනවා. මේ දාර්ශනික මාතෘකාවේ ආරම්භකය වෙන්නේ ජෝන් බොඩ්රිලාඩ් කියන දාර්ශනිකයා. මෙයා පොතක් ලියනවා සිමිල් ක්‍රයින් සිමුලේෂන් කියලා. මේ පොතේ කතා වෙන්නේ අපි ජීවිතය දකින විදිහ ගැන. එහෙම නැත්නම් රියැලිටි ගැන. එතකොට රියැලිටි එක කොහොමද, يعني අපේ ඇත්ත ජීවිතය කොහොමද කොපියක් වෙන්නේ, අපි ඒක දකින්නේ කොහොමද, මාධ්‍ය වගේ මාතෘකාවල් තමයි මේ පොත ඇතුලේ කතා වෙන්නේ. මෙයාට අනුව අපි මේ දැන් ලෝකයේ දකින විදිහ 100% රියැලිටියම නෙවෙයි. අපි අද වෙනකොට පුරුදු වෙලා ඉන්නේ, අපි කියලා කියන්නේ ලෝකෙම ඉන්න හැම මිනිස්සෙක්ම වගේ පුරුදු වෙලා ඉන්නේ සංකේත වලින්, එහෙම නැත්නම් අතරමැදි එක් හරහා ලෝකය දකින්න. එතකොට එයාගේ පොතේ නමේ අර සිමිල් ක්‍රා කියන පළවෙනි කෑල්ලේ තේරුම තමයි ඇත්ත ජීවිතේ අපිට දකින්න නොලැබෙන දෙයක කොපියක් කියන එක. උදාහරණයක් විදිහට මීම් එකක්. මීම් එකක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ඒක අපිට ඇත්ත ජීවිතේ පරිසරයේ අපිට ගහක් දිහා බලන් හිටියාම මීම් එකක් පේන්නේ නැහැ එතන. හැබැයි මීම් එකක් අපි හදලා ඒක කම්පියුටරේක හදලා අපිට ඒක වෙනත් කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ වගේ කොපියක් හදාගන්න අපි අවස්ථාව හදාගෙන තියෙනවා. ඒ වටපිටාව හදාගෙන තියෙනවා. ඒක සිමිල් ක්‍රා කියලා මෙයාගේ පොතේ හඳුන්වනවා. ඒ සිමිල් ක්‍රාකෙන් සාමාන්‍යයෙන් රියැලිටි එක නියෝජනය වෙන්නේ නැහැ. ඇත්තක් හංගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට වෙනම ඇත්තක් වෙනම ජීවිතයක් ඒකේ පෙන්වන්න යනවා. ඉතින් දැන් මේක කියනකොට දැන් මේ ටොපික් එක පටන් ගත් විතරයි ටිකක් කම්ප්ලිකේටඩ් මේ සංකීර්ණ මාතෘකාවක් කියලා ගොඩ දෙනෙක්ට හිතෙන්න පටන් ගනි. හැබැයි පොඩ්ඩක් අහගෙන ඉන්න මේක කොහොමද කනෙක්ට් වෙන්නේ කියලා අපි කියන්නම්. ඊළඟට මේ පොතේ දෙවෙනි කැල්ල තමයි සිමුලේෂන් කියන එක. සිමුලේෂන් කියන එක නම් ගොඩ දෙනෙක් දන්න එක, ඇත්ත ජීවිතේ කොපි කිරීම. ෆ්ලයිට් සිමුලේටර් හරි යුරෝ ට්‍රක් සිමුලේටර් හරි ගේම් තියෙනවා සිමුලේෂන් කියලා. එහෙම නැත්තම් ඒක වීඩියෝ එකක් වෙන්න පුළුවන්, චිත්‍රයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඇත්ත ජීවිතේ කොපි කරන එකක් තමයි සිමුලේෂන් කියලා කියන්නේ. ඉතින් ඕක තමයි මේ ෂෝන් බොඩ්රිලාඩ්ගේ පොතට එයා නම් ගත්ත විදිහේ ඒ නිර්වචනේ, ඒ නම් හැදිලා තියෙන විදිය. කොහොම වුණත් මේ පොතේ කියන්නේ අපි එන්ඩෙන්ඩ ඇත්ත ජීවිතෙන් රියැලිටි එකෙන් එළියට ගිහිල්ලා ඒ රියැලිටි එක සංකේත හරහා දකින්න පුරුදු වෙනවා කියන එක. එතකොට අපි තවදුරටත් දකින දේ ඇත්තක් නෙවෙයි, ඒක කොපියක්. මේ කොපියෙත් ලෙවල් හතරක් තියෙනවා කියලා මේ පොතේ කියනවා. පළවෙනි එක තමයි සත්‍ය කොපිය. කියන්නේ අපි පොඩ්ඩක් හිතමු අපි ළඟ කෝපයක් තියෙනවා. වතුර බොණ්ඩ, තේ බොණ්ඩ අපි පාවිච්චි කරනවා. ඒ කෝපේ වගේම 100% සමාන තව කෝපයක් තියෙනවා නම් ඒ දෙවෙනි කෝපේ සත්‍ය කොපියක්. මොකද මේ දෙක බොහෝ දුරට සමානයි. පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් එකම පාට, එකම හැඩේ, එකම ප්‍රයෝජනේ තමයි ඒ කෝප්ප දෙකට තියෙන්නේ. එතකොට ඒක සත්‍ය කොපියක්. ඒ ලෙවල් 1 එක. ලෙවල් 2 එකේදී ඇත්ත ගැන අපිට අඟවන කොපියක්. ඒකෙදී කවුරු හරි ගායකෙක් සින්දුවක් ලියනවා. ඒ සින්දුව ලියපු ඔරිජිනල් සින්දුව එය රෙකෝඩ් කරන සින්දුව සත්‍ය කොපියක්. අපි මේ රෙකෝඩ් කරන පොඩ්කාස්ට් එක මේක තියෙන ඔරිජිනල් ෆයිල් එක සත්‍ය කොපියක්. එතකොට ඒක අපි රෙකෝඩ් කරලා එඩිට් කරලා අපේ ප්ලට්ෆෝර්ම් එකකට දැම්මාම, ඒක ෆේස්බුක් හරි ඇංක හරි ඒ වගේ ප්ලට්ෆෝර්ම් එකකට දැම්මාම ඒක සත්‍ය කොපිය වගේ දෙයක්. ඒ සත්‍ය කොපියට හින් කරන ඒකට සංකේතයක් වෙන කොපිය එක. ඒක දෙවනි ලෙවල් එක. ඊළඟට තවදුරටත් ඇත්තක් කියලා අපිට හිතාගන්න බැරි කොපිය. ඒක ඉමෝජි එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් ඒක විස්තර කරොත් එහෙම මේ ඉමෝජි කතාව මම කාට හරි මැසේජ් එකක් යවනවා. එතකොට මැසේජ් එක යවනකොට මැසේජ් එක ආපු කෙනා මට හිනා මූණ දින ඉමෝජි එකක් යවනවා. හැබැයි මේ මූණ ඇත්ත මිනිස්සෙක්ගේ මූණක් නෙවෙයි. ඒක නිකන් කහපාට රවුමක්. කහපාට රවුමේ ඇස් දෙකයි කටයි තියෙනවා. ඒක බැලුවහම ඒක ඇත්ත මූණක් නොවුනත් මට හිතා ගන්න පුළුවන් ආ මේ මට රිප්ලයි කරපු කෙනා මේකේ අඟවන්නේ මං යවපු මැසේජ් එකට එයාට හිනා ගියා කියලා. නැත්තම් එකෙන් සතුටු නැහැ. ඒ වගේ සත්‍ය නොවන කොපි තමයි ඉමෝජි වගේ දේවල්. උපාධියක් වුණත් ඒ කියන්නේ මේ තුන්වෙනි ලෙවල් එකට වැටෙනවා. මොකද උපාධියක් අපිට දෙනකොට තෙන්දි අපිට කොළයක් දෙනවා. හැබැයි ඒ කොළෙන් කියන්නේ අපිට මේ දැනුම තියෙනවා කතාවක් නෙවෙයි. අපි විභාගයක් පාස් වෙලා තියෙනවා, අපි ඇසයින්මන්ට්ස් වෙලාවට කරලා තියෙනවා. ඒ වගේ අපි ප්‍රොසෙස් එකක් ගිහිල්ලා ඒ ප්‍රොසෙස් එක සම්පූර්ණ කරා කියලා අඟවන කොළයක් තමයි උපාධිය කියලා කියන්නේ. එතකොට ඕක තමයි තුන්වෙනි ලෙවල් එක. ඊළඟට හතරවෙනි ලෙවල් එකට ගියාම සම්පූර්ණයෙන්ම අපේ ඇත්ත ජීවිතෙන් වෙන් වුණ දේවල් තමයි හතරවෙනි ලෙවල් එකේ කොපි හැටියට මේ පොතේ කියන්නේ. උදාහරණයක් හැටියට අපි ගමු තරුපහේ හෝටලයක්. අපි තරුපහේ හෝටලයකට ගියත්, තරු තුනේ හෝටලයකට ගියත්, අම්බලමේ ගිහිල්ලා නැවතුණත් එතන අපේ අරමුණ වෙන්නේ කොහේ හරි තැනක ගිහිල්ලා පොඩි වෙලාවක් ගත කරන එක. හැබැයි තරුපහේ හෝටලයක් කිව්වහම ඒ සංකල්පයට අමුතු දෙයක් අපි මනසෙන් එකතු කරගන්න. ඒ කියන්නේ එතනදී ගන්න කෑම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ එක්ස්පීරියන්ස් එක වෙන්න පුළුවන්. ඒක ටිකක් වෙනස් දෙයක් කියලා අපේ ඔළුව ඇතුලේ හැඟීමක් තියෙනවා. නමුත් එතෙන්දී ඇත්තටම පහළම ලෙවල් එකට ගිහිල්ලා බැලුවොත් අපි කරන්නේ කොහේ හරි තැනක් ගිහිල්ලා නැවතිලා ඉන්න එක. ඉතින් ඒ වගේ අර රියැලිටියෙන් වෙන්වෙන් සම්පූර්ණයෙන්ම වෙන් වුණ දේවල් හතරවෙනි ලෙවල් එකේ දේවල් කියලා, හතරවෙනි ලෙවල් එකේ කොපි කියලා අපි කියනවා. දැන් මේක මේ ලෙවල් හතර අපි එකම උදාහරණකින් ගමු. මේක පුළුවන් තරම් පැහැදිලි කරගන්න ඕනේ හන්ද. මොනාලිසා ඒ ඔරිජිනල් ප්‍රංචේ කෞතුකාගාරයක තියෙන චිත්‍රයේ ඒ චිත්‍රයේ මුල්ුණ කාන්තාවගේ සත්‍ය කොපියක්. එතකොට ඒක ලෙවල් 1. ලෙවල් 2 එකේදී කවුරු හරි මිනිස්සෙක් ඒ චිත්‍රය දිහා බලාගෙන ඒ විදිහටම චිත්‍රය අඳිනවනම් අන්න එතන ලෙවල් 2 එකේ කොපියක්. මොකද ඒ කොපියේ ඇත්ත මොනාලිසා චිත්‍රය ගැන හින්ට් එකක් තියෙනවා. ආ මේ අපි අඳින්නේ මොනාලිසා චිත්‍රය. ලෙවල් 3 එකට ආවහම ඒ ඇඳපු කොපිය එක කවුරු හරි කෙනෙක් print කරලා ඒක විකුණනවා. එහෙම නැත්නම් ඒ චිත්‍රය ගැන පොතක් ලියනවා. ඒ චිත්‍රය ගැන විස්තරයක් කරනවා නම් ඒක ලෙවල් 3 වෙනවා. ඊට පස්සේ කවුරු හරි හොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙක් ඇවිල්ලා හොරු සෙට් එකක් මේ මොනාලිසා චිත්‍රය උස්සගෙන ගිහිල්ලා ඒක ගැන ඒක ආයි දෙන්න කප්පම් ගන්නවයි කියලා ෆිල්ම් එකක් හදන එක. ඒ ෆිල්ම් එකක් හදලා ෆිල්ම් එකේ කොපීස් ගහලා ඒ කොපීස් ටික විකුණන එක, ඒකෙන් සල්ලි හොයන එක ලෙවල් 4 එකේ කොපියක්. ඒ කියන්නේ අර මොනාලිසා කියන නිර්මාණය එන්න රියැලිටි එකෙන් ඈතට යනවා. ඕක තමයි අද අපි මේ කතා කරන මාතෘකාවේ බොහොම ටිකක් විතර සංකීර්ණ තියරිය වෙන්නේ.
මේ කියන ෆිල්ම් එක අපි ඇත්ත ජීවිතයේදී මනුස්සෙක් හැටියට බලනවා. එතකොට ඒක රියලිටි නෙමෙයිද?
ඔව්. ජෝන් බොඩ්රිලාඩ්ගේ පොතේවි මේ රියලිටිය වෙන ලෙවල් වලට යන එක ගැන, ওই ප්‍රශ්නේ ගැන මේ විදිහ උත්තරයක් දෙනවා යා. එතෙන්දි කියන්නේ දැන් අපිට ඒක රියලිටිය වෙලා තියෙන්නේ ඒ කොපිය ඇත්තක් කියලා අපි විශ්වාස කරනකොට. ඒ කියන්නේ ඒක කොච්චර සත්‍ය ජීවිතෙන් වෙන් වෙච්ච දෙයක්ද කියලා අපිට හිතාගන්න බැරි වෙනකොට, ඒ දෙක අතරේ තියෙන බෙදීම එන්න එන්න අඩු වෙනකොට, අපි ගේම් එකක් ගන්නකොට ඒ ගේම් එකේ ග්‍රැෆික්ස් ක්වොලිටි වැඩි වෙනකොට වෙන්නේ අපි පරිසරය දකින දෙයි අපිට පෙන්වන දෙයි අතර තියෙන ගැප් එක අපිට හොයාගන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට අපි දැන් මේ ෆිල්ම් එකේ කතාව ගත්තොත් එහෙම, මේ ෆිල්ම් එක අපි ගිහිල්ලා නියෙන් බෙතල් කෙනෙක්ට වෙන්නොත්, එහෙම නැත්නම් එන්ඩේරුගේ මිනිස්සෙක්ට වෙන්නොත්, ඒ මිනිස්සයාට ෆිල්ම් එකක් කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑනේ. ඒ කියන්නේ රියැලිටි එක, අපි රියැලිටි එක කියලා දකින මේ ෆිල්ම් එක ගල් යුගේ ඉන්න මිනිස්සයාට, එන්ඩේරුගේ ඉන්න මිනිස්සයාට සම්පූර්ණයෙන්ම ඒලියන් දෙයක්. ඒ කියන්නේ ඇත්ත ජීවිතෙන් ගොඩාක් ඈතට ගිය කොපියක්. එහෙම කොපි ලෙවල්, එහෙම කොපියක ලෙවල් එකට අපි දැන් ඇවිල්ලා තියෙනවා කියලා තමයි තර්ක කරන්නේ.
ඒක හරියට නිකන් මෙන්න මේ වගේ කියලා මට හිතුණා. අපි ටීවී එක නැත්නම් ටෙලිවිෂන් එක මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතේට මුලින්ම, එහෙම නැත්නම් මුල්ලරට ටීවී එකක් දැකපු මිනිස්සෙක්, ඒ මිනිස්සු හිතන්න ගත්තා කොහොමද මේ ටීවී එක ඇතුළට මිනිස්සු ගියේ, මේ තරම් පොඩි පෙට්ටියක් ඇතුළේ කොහොමද මිනිස්සු මෙහෙම වැඩ කරන්නේ හැසිරෙන්නේ කියලා. ඒකත් හරියට නිකන් අපි මේ කතා කරන ඔය කියන රියැලිටිය වගේ.
ඔව් අනිවාර්ය. මේ කියන්නේ එතෙන්දි වෙලා තියෙන්නේ අර ටීවී එක එනකොට, රේඩියෝ එක එනකොට රියැලිටි එකයි ටීවී එකෙන් පෙන්වන රියැලිටි එකයි අතරදී, එතකොට මේ දෙක අතර තියෙන ගැප් එක අපිට මොකක් හරි පෙට්ටියකින් පෙන්වන රූපය රියැලිටි එකයි ඒ රූපය අතර තියෙන ගැප් එක එන්නෙන් අඩු වෙනවා. එතකොට අපිට හිතා ගන්න බැරි වෙනවා කොතනින්ද රියැලිටි ඉවර වෙන්නේ, කොතනින්ද කොපිය පටන් ගන්න කියලා. මේකෙම එක උදාහරණයක් තමයි අර Facebook වලින් ළඟදී පටන් ගත්ත ඒගොල්ලන්ගේ මෙටා කියන ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ අපි ඇත්ත ජීවිතේ ජීවත් වෙනවා. ඇත්ත ජීවිතේ ජීවත් වෙන ගමන් හෙඩ්සෙට් එකක් දාගත්තාම වෙනම ලෝකයකට අපි යනවා මෙටා කියලා. ඒගොල්ලන්ගේ වෙන තවත් රියැලිටි එකකට. ඒක තමයි අපේ ඇත්ත ජීවිතෙන් ඈතට යන එකේ හොඳම උදාහරණය මම හිතන විදිහට.
ඔව්, අපි මේ කතා කරපු රියැලිටි අතර වෙනස් වීම ඉබේටම සිද්ධ වෙන්නේ. මේක අපිට කාල තුනකට වෙන් කරලා අරගෙන කතා කරන්න පුළුවන්. මේකේ පළවෙනි කාලයේ හැටියට උත්ති කලින් ගත්ත උදාහරණයක් එක්කම කතා කළොත් මොනාලිසා කියන චිත්‍රය. ඒ චිත්‍රය අඳින යුගයේ. මේ උදාහරණයට අනුව මොනාලිසා ඉන්න නූතන යුගයේ. ඒක චිත්‍රය, ඒ චිත්‍රය විතරයි. ඒ චිත්‍රය අපිට පිටපතක් ගන්න ඕන නම් අපිට ඒ චිත්‍රය බලාගෙනම අඳින්න වෙනවා. හැබැයි අපි මොනාලිසාගේ නූතන යුගයෙන් නැයින් එලා අපි කාර්මික විප්ලවය කියන යුගයට එනකොට අපේ මිනිස්සු හොයාගන්නවා printing machines. එතකොට අපිට පුළුවන් වෙනවා මේ මොනාලිසා කියන චිත්‍රය පිටපතක් අරගෙන. ඒ වගේ තමයි මේ processing lines කියන සංකල්පය එනවා ලෝකෙට. එතකොට අපි එකක් එකින් එක, එහෙම කිව්වොත් අපි උදාහරණයක් හැටියට මෝටර් රථයක් ගත්තොත්, ඒක මෝටර් රථෙන් මෝටර් රථයට හදන්නේ නැතුව මේ processing line එකක process කරන්න පටන් ගෙන කාසිය දහස් ගාන, එහෙම නැත්නම් ලක්ෂ ගානක් එකම විදිහේ එකම මොඩල් එකේ කාර් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් මේක ලේසියෙන් පිටපත් කරගන්න පුළුවන් මට්ටමකට අපි ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි එනවා තුන්වෙනි කාලෙට. මෙතනදී තමයි අපිට ඇත්තටම රියැලිටි මොකද්ද, කොපි එක මොකද්ද කියලා අපිට අඳුනගන්න බැරි වෙනවා. මේකට අපිට ඇත්තටම හොඳම උදාහරණයක් ගන්න පුළුවන් රියැලිටි ෂෝස්.
ඔව්, එතෙන්දී අපිට රියැලිටි ෂෝ එක නමේ තියෙනවා රියැලිටි කියලා. ඒ වුණාට ඇත්තටම සිද්ධ වුණ දෙයක්ද, එහෙම නැත්නම් මේගොල්ලෝ එඩිට් කරලා කපලා කොටලා ගත්ත දෙයක්ද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා. මේ පොඩ්කාස්ට් එක උනත් අපි ලොකු වෙලාවක් රෙකෝඩ් කරලා අන්තිමට දාන එක, එතකොට ඒ දෙක අතරේ පොඩි වෙනසක් තියෙනවා. එතෙන්දී අපිට අඳුනගන්න බැරි වෙනවා ඇත්තයි අපි එළියට දාන කොපි එකයි අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. ඒකත් එක්කම ෂෝන් බ්‍රොඩ්ලිලාඩ් එයාගේ පොතේදී කියනවා නේද, මේ මේ රියැලිටි එකයි කොපි අතරේ වෙනස වැඩි වෙන්න හේතුව.
ඔව්, මේකට හේතු විදිහට එයා පෙන්නලා දෙන්නේ අපේ මාධ්‍ය විසින් රියැලිටි එක පොද කරනවා. දැන් අපි බක්හරි බාණ්ඩයක් ගත්තොත් එහෙම ඒකට මූල්‍යමය වටිනාකමක් දෙනවා.
ඔව්, එතෙන්දී කියන්නේ කවුද ඒ බාණ්ඩෙට මේ විදිහ වටිනාකමක් දෙන්නේ? අපේ අර වාහනේ උදාහරණයට කියොත් කවුද ලැම්බෝගිනියකට එච්චර ලොකු වටිනාකමක් දෙන්නේ? ඒකට සාපේක්ෂව ටොයෝටා එකේ ඇල්ටෝ එකේ මුදල අඩු වෙන්නේ ඇයි? බයික් එකේ මුදල අඩු වෙන්නේ. කවුද මේවට මේ විදිහේ මිලක් නියම කරන්නේ? ඊළඟට තුන්වෙනි හේතු හැටියට එහෙ පෙන්වන්නේ ගොලිය කරන්නේ. කියන්නේ දකුණු ඇමරිකාවෙන් මොනවා හරි මිරිස් වර්ගයක් හරි තක්කාලි වර්ගයක් හරි මොනවා හරි දෙයක් ගන්නවා. ඒක ගෙනල්ලා ඉතාලියේ පීස හදනවා. එතෙන්දී අර ෆාම් එකෙන් කඩා ගන්න පළතුරේ එළවලුවේ ස්වභාවික ගතිය නෙවෙයි අන්තිමට ප්‍රොසෙස් කරලා අපි එළියට ගන්න අපේ නිර්මාණයේ තියෙන්නේ. එතකොට එතෙන්දිත් මේ ඇත්තයි බොරුවයි අතරේ, ඇත්තයි කොපියයි අතරේ, බොරුවක් නෙමෙයි ඇත්තයි කොපියයි අතරේ වෙනස වැඩි වෙනවා.
මෙයා මෙතන හතරවෙනි කාරණේ හැටියට කතා කරන්නේ නාගරීකරණය. නාගරීකරණයේදී ශිෂ්ටාචාරගත වෙනවත් එක්කම මිනිස්සුන්ගේ රියැලිටිය දැන් අපි කතා කරගෙන අපි විදිහට ටිකෙන් ටික වෙනස් වෙනකොට මේ නාගරීකරණය කියන මට්ටමටම එනවා. එතකොට මිනිස්සු අපි දන්න නැත්තම් අපිට මුල ඉඳන්ම පැවතීගෙන ආපු රියැලිටි එක වෙච්ච පරිසරය නැත්තම් ගහකොළ වනාන්තර කියන දේවල් වලින් ටික ටික ඉවත් වෙලා කොන්ක්‍රීට් වලින් හදාගත්ත නැත්තම් මිනිස්සු විසින්ම නිර්මාණය කරපු කෘත්‍රිම පරිසරයක මුව වෙනවා. ඒ කියන්නේ එතකොට මිනිස්සුන්ට ඇත්තටම රියැලිටි එක වෙන්නේ දැන් මේ මිනිස්සු ඇවිල්ලා ඉන්න තැන. ඊළඟ කාරණේ නැත්තම් මේකේ පස්වෙනි උදාහරණය හැටියට මම අරගෙන තියෙන්නේ භාෂාව. භාෂාව කියන එක අපි සත්තුන්ගේ ගත්තොත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හඬවල්, ඒගොල්ලෝ කතා කරන ශබ්ද ඒවා යොදාගෙන කතා හදලා, එහෙම නැත්තම් අලුතෙන් මොකක් හරි දෙයක් හඬක් ශබ්දයක් නිර්මාණය කරගෙන අලුත් දෙයක් දෙන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ මේ හඬ භාවිතා කරලා මොකක් හරි දෙයක් ප්‍රකාශ කරගන්නවා, එහෙම නැත්නම් සංනිවේදනය කරගන්නවා විතරයි. හැබැයි දැන් අපි මිනිස්සු කියන සත්ව කුට්ටාසයට ආවහම මේ භාෂාව කියන එක මිනිස්සු අර කරුණු දෙකට අමතරව මේ හඬ භාෂාව භාවිතා කරලා අලුතින් නිර්මාණ කරන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේ නිර්මාණ නිසා, ඒ කරන ප්‍රකාශ නිසා, මේ භාෂාව යොදා ගන්න විදිහ නිසා අපිට හම්බ වෙලා තිබුණු රියැලිටි එක වෙනුවට අලුතින් අපි දෙයක් රියැලිටි එක විදිහට විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවා.
ඒක ජාතිවාදී ඉඳලා ආගම්වාදී ඉඳලා මේ වගේ එක එක පරාසයන් වලට යන කතාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සින්දුවක් වෙන්න පුළුවන්. මේ වගේ භාෂාව පාවිච්චි කරලා ලොකු දෙයක් අපි රියැලිටි කියලා විශ්වාස කරන දෙයක කරන්න පුළුවන්. ඒ කියන්නේ රියැලිටි කියන දේ වෙනස් කරන්න පුළුවන් භාෂාව පාවිච්චි කරලා. රියැලිටි වෙනස් කරන්න නෙවෙයි, අපි රියලිටිය දකින විදිහ වෙනස් කරන්න පුළුවන් භාෂාව පාවිච්චි කරලා. එතකොට මේක තමයි මෙයා දීලා තියෙන හේතු පහ. දැන් අපි ගොඩක් වෙලා මේ බොහොම සංකීර්ණ මාතෘකාව ගැන කතා කරා. දැන් ඇවිල්ලා තියෙන්නේ මේක කොහොමද අපි මූලික කරගත්ත සිද්ධියට අදාළ වෙන්නේ කියන කාරණා ගැන කතා කරන්න. අපි මේක විනාඩි 20 30 30 එක්ස්ප්ලේන් කරන්න හැදුවත් හැදුව වගේ රෙකෝඩින් එක දාලා එළියට දැම්මත් ඒ හදන කොපි එකත් ඇත්තටම රියැලිටි එක නෙවෙයි. කියන්නේ අපි මේ මාතෘකාව ගැන විස්තර හෙව්වා. ඒ විස්තර හොයනකොට කොහොමද මේක ඉදිරිපත් කරන්න කියන එක ගැන අපිට හිතන්න වෙනවා. ඒ කියන්නේ පොත ගැන තියෙන රියැලිටි එක කොහොමද අපේ කොපියක් හැටියට එළියට දාන්න කියන එක කියන කාරණාව අපිට හිතන්න ඕන. ඒ කොහොමුණත් ඒක වෙනම කාරණාව. අපි අද රියැලිටි එක ගැන එහෙම නැත්නම් ෂෝන් බොඩ්රිලාඩ්ගේ සිමියුල්ක්‍රා සිමුලේෂන් ගැන කතා කරන්න මූලික උනේ අංක එක අද වෙනකොට ලංකාවේ මාධ්‍ය වැටලා තියෙන තැන. ප්‍රවෘත්ති වාර්තා කරනකොට ඇච්ච සහ බොරුවේ තියෙන ඒ ගැප් එක මාරු විදිහට බොඳ වෙලා තියෙනවා. නමුත් මේකට ආසන්නම සිද්ධිය තමයි මම මේ ළඟදී දැකපු වීඩියෝ එක. මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ දස්සල ලංකාවේ තෙල් පෝලිම් තියෙනවා. තෙල් විතරක් හැම මගුලම ගන්න පෝලිම් තියෙනවා. ඉතින් මේ තෙල් පෝලිමක් ඉස්සරහා ෂෙඩ් එකක් ඉස්සරහා ඉන්න මිනිස්සු ටිකක් පෝලිමේ ඉඳගෙන සින්දු කියනවා. ඉතින් මීට කලින් අපි දැකලා තියෙන්නේ පෝලිම ළඟින් කවුරු හරි වාහනේ ගැන මිනිස්සෙක් විරු වගේ සින්දුව දාගෙන යන කතාව විතරයි. හැබැයි දැන් ජනතාව තමන්ගෙම්ම ආතල් එක ගන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි සින්දුව දාගෙන යනකම් ඉන්නේ නැහැ. තමන්ම මොකක් හරි සින්දුවක් කියාගෙන තමන්ගේ දුක කියාගෙන අර පැල්කවි කියනවා වගේ ආතල් ගන්නවා. ඉතින් මේක මාතෘකාවට සම්බන්ධ වෙන විදිහ තමයි අර ලෙවල් 4. පළවෙනි ලෙවල් එකේදී ගෝටට චන්දි දීපු කට්ටිය ඒක ගැන පසුතැවෙන එක. ඒක පළවෙනි ලෙවල් එක. තමන්ටම බැන ගන්නවා. දෙවෙනි එකේදී කවුරු හරි පාරේ මිනිස්සෙක් හම්බුනහම යාළුවෙක් හම්බුනහම ඒ මිනිස්සෙත් එක්ක ගෝටට බයිනවා. තුන්වෙනි එකේදී තමයි තුන්වෙනි ලෙවල් එකේ තමයි ඔය සින්දු කියලා සින්දු දාගෙන ගිහිල්ලා පෝලිං වල ඉන්න මිනිස්සුන්ව බයිට් කරන්නේ. දැන් හතරවෙනි ලෙවල් එකේදී එහෙම පෝලිමේ ඉන්න මිනිස්සුම සින්දු රෙකෝඩ් කරලා ඒක කොපියක් හැටියට අරගෙන Facebook එකේ දාලා YouTube වල දාලා බයෝ ටික බයිට් කරනවා. ඕක හන්ද තමයි අද අපි සිමුල්ක්‍රාන් සිමුලේෂන් ගැන රියැලිටි ගැන කතා කරේ. දැන් මේ ඔක්කොමල්ලා ගෝඩාබේට චන්දි දීපු හන්දා එයව විශ්වාස කරපු හන්දා අද රට වැටලා තියෙන තත්ත්වෙත් එක්ක, ඒ කියන්නේ තෙල් පෝලිම් වෙන්න පුළුවන්, ගෑස් පෝලිම් වෙන්න පුළුවන්, බඩු ටික ගන්න බඩු නැති වෙන්න පුළුවන්, තමන්ට පඩියක් ආදායමක් නැති වෙනවා වෙන්න පුළුවන්, මේ වගේ තමන්ගේ අර බලාපොරොත්තු කඩු වුණ හන්දා මට පෞද්ගලිකව හිතෙනවා මිනිස්සුන්ට දැන් වෙනකොට පිස්සු හැදෙන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ තමන් මේ ඉන්නේ රියැලිටියද, තමන් මේ ඉන්නේ ඇත්ත ජීවිතේද, එහෙම නැත්නම් මේක මොකක් හරි මේ ගංජා ගහලා වගේ මේ පිස්සු හැදිලා වෙනම ලෙවල් එකක ඉන්න වෙලාවක්ද කියලා මේ මිනිස්සුන්ට හිතෙනවා. ඒක හන්දා තමයි මේ විදියට මේ සින්දු කියන්නේ තමන්ගෙම්ම ආතල් ගන්න කියලා මේක දැක්කහම මට හිතෙනවා.
ඒ කියන්නේ අපිව මුලාවකට කවුරු හරි පත් කරලා කියලා නේද කියන්නේ?
මට හිතෙන විදියට අපිව මුලාවකට කවුරු හරි පත් කරනවට වැඩිය අපිවම රවට්ටගෙන නිකන් ඒකේ දඬුවම් විඳිනා වගේ. අර ඔය ඉන්දියාවෙත් එක ආගමක් තියෙන්නේ තමන් ඇඟ කපාගන්නේ ආයුධ වලින්. අන්න ඒ වගේ අර තමන් කරපු වැරදිවලට තමන්වම තමන්ට දඬුවම් දීගෙන ඒක නිකන් ආතල් එකකුත් ගන්නවා තමයි. ආතල් එකක් ගන්න ගමන් දඬුවමත් විඳින තැනක අපි අද ඉන්නවයි කියලා හිතෙනවා. ඒක තිබින් එක්තරා විදිහකට හොඳයි. ඒ කියන්නේ ඒකෙන් ආතල් එකකුත් ගන්න පුළුවන් නම් දුක් වෙන්නේව නැතුව. ඒ වුණාට ඉතින් ඒක සීරියස් ප්‍රශ්නයක්.
දැන් ওই මිනිස්සු ආතල් එකක් ගත්තට මේ මිනිස්සුන්ට ආතල් එක රියැලිටි එක වුණාට ওই රියැලිටි එක හදන්න මිනිසුන් ඔය ඕක තමයි රීලේට එක කියලා හිතන්න ඒ තැනට ගෙනාපු අපි කියන්න පුළුවන් මීඩියා වෙන්න පුළුවන් නැත්තම් දේශපාලකයෝ වෙන්න පුළුවන් ඒගොල්ලො ඉන්නේ මොන වගේ රියලිටි එකකද ඒගොල්ලො ඉන්නේ ඇත්තටම මේ රියලිටි එකේද එහෙම නැත්තම් ඒගොල්ලො ඉන්නේ වෙනම ලෙවල් එකක්ද
එක්තරා විදිහකට වෙනම ලෙවල් එකක වෙන්නත් පුළුවන් ඒ කියන්නේ මීඩියා පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලොනේ මේවා රෙකෝඩ් කරලා අපිට පෙන්නන්නේ එතකොට නටන ඒ විකාර විදිහ බලලා මිනිස්සු තමන්ගෙන්ම අර ආතල් එක ගන්නවා බලලා ඒකින් ආතල් එකක් ගන්න තැනට
ඒගොල්ලෝ අපේ ප්‍රේක්ෂක වෙලා දේතුට
ඔව් ඒ කියන්නේ අපේ මාධ්‍ය අපේ ප්‍රේක්ෂක වෙලා තියෙනවා කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් ඒක ආතල් එකක් කියලා තේරෙන හන්දා අපේ ආතල් එක ඒගොල්ලන්ට ආතල් එකක් ඒ හන්දා ඒගොල්ලෝ ඒක විකුණනවා ඒගොල්ලන්ගේ හතේ නිවුස් වලට 12 නිවුස් වලට හොඳ ඇඩ් ටිකක් දාලා එතකොට ඒගොල්ලෝ ඉන්නේ ඒ ලෙවල් එකේ දේශපාලඥයාගේ පැත්තෙන් ගත්තත් මට හිතෙන්නේ ලොකු ඩිස්කනෙක්ෂන් එකක් නැතුව ඇති හැබැයි පොඩි බයක් ඇති දැන් මෙහෙම මිනිස්සු ටිකක් පාලනය කරනකොට මේක කොත්තනින් එළියට එයිද ඊළඟට කාටද හූ කන්න වෙන්නේ මට
යවදුරයි
ඒක දිරාට ඕනෙ වෙන්නේ
ඒක අවුලකුත් නෑ
අවුලකුත් නෑ ඊළඟට කාටද හූ කන්න වෙන්නේ ඊළඟට කාටද ගල්පාරක් බිත්තර පාරක් කන්න වෙන්නේ කියන බය ඒ ලෙවල් එකේ ඒගොල්ලෝ ඉන්නේ එතකොට ඒගොල්ලන්ට තියෙන වෙනම ප්‍රශ්න ටිකක් ඒගොල්ලොම හදාගත්ත දේශපාලඥයම හදාගත්ත ඉතින් එහෙම තැනක අපි
හැමෝම ඒගොල්ලෝ ඒගොල්ලෝ බය වෙලා ඉන්නවා ඒගොල්ලෝ හදපු රියැලිටි එක කොහේ හරි වෙලා කඩාගෙන යයි
ඒගොල්ලන්ටම අර පාරවලල්ලක් වෙලායි
කැරගෙන පාරවලල්ලක් අනිවාර්යයෙන් ඉතින් ඕක තමයි අද අපි ජීවත් වෙන අපි දකින රියැලිටි එක මේකත් එක්කම අපි අදට අපි පොඩ්කාස්ට් එක 87 වෙනි කොටස නිමා කරනවා 88 වෙනි කොටසෙන් නැවතත් එකතු වෙනකන් ආයුබෝවන්.